මෙච්චර වෙලා අපි උදේ වරුවේ කලේ සමතයට අදාළ දේවල් තමයි උදේ වරුවේ කලේ. සමතයට අදාළ දේවල් තමයි උදේ වරුවේ කලේ. ඉතින් කමනක් මාර්ගඵල ලැබෙන්නේ නැහැ තව විදියට කියන්නේ. ඒවයින් පුළුවන් සමාධිය දිනු කරගන්න, ධ්‍යාන වඩන්න. ඒ පැත්තේ යන්න. මොකද හිත එකඟ කිරීම විතරනේ කියන්නේ. නේද? ඔයගොල්ලන්ට වගේ මේක බුදුදහමක් අහලා තිබුණත් නැතත් ඔය ටික කරන්න පුළුවන් දෙයක්. ඒ කියාවි. නේද? එහෙමනම් මේ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරනදී ඊට වඩා වෙනස් දෙයක් වෙනවා. නේද? බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදීම කියනවා මේක පෙර නොයසු විරු ධර්මතාවය අවබෝධ කරගත්ත කිව්වා. බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. නේද? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. නේද? ତොට එහෙම දේශනා කරපු ධර්ම අපි දන්නවා කියලා හිතුවොත් ඒක තමයි අපි කරගන්න ලොකුම මෝඩ. නේද? බුදු කෙනෙකුට විතරක් අවබෝධ කරගන්න පුළුවන්. එහෙම ධර්මයක්. ඒ ධර්මය අහලමයි තේරුම් ගන්න. මොකද තියෙනවා සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භවනාමේ ඥානය කියලා තුනක ප්‍රඥා. එහෙම නැත්නම් තව පැත්තකින් තියෙනවා අපි සද්ධර්මය අහන්න ඕනේ. මේ කාගෙන් අහන්නේ? කර්ණයෙන්. කල්‍යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය. ඔය දෙක උනේ නැත්නම් ඒ දහම ලැබෙන්නේ නැහැ. ඒකයි බෑ ඒක පුද්ගලික වෙන්න පුළුවන් කෙනෙකුට ධර්මය. ඒ ග්‍රන්ථවලින් නැත්නම් අහලා එහෙම අවබෝධ කරගන්න වෙනත් පුළුවන් බෑ පිටින් ගත්තු දෙයක්. සුතමේ ඥානය නේද? ත්‍රිපිටකයෙන් වෙන්න පුළුවන්. ඒකත් සුතමේ ඥානයටයි තියෙන්නේ. බාහිරින් නෙගන්න ඇතුළ මේක තමන් තුළින් උපදව ගන්න මේ කාලේ බෑ. මේක පුළුවන් බුදු කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් පසේබුදු කෙනෙකුට. පසේබුදුවරු මේ කාලේ පහළ වෙන්නේ නැහැ. ධර්මයක් තියෙනවා. ධර්මයක් නැති කාලේ කෙනෙක්. ඒකට අපිට තියෙන්නේ බුදු කෙනෙක් දේශනා කරපු ධර්මය අහලම තේරුම් අරන් තමයි ඒ නුවණ ඇති කරගන්නේ. නේද? බුදුරජාණන් වහන්සේ කිව්වා මේක පෙර නොයස විරෝධ ධර්මතාවය. කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ කාලේ අහලා තිබුණේ නැහැ. අවබෝධ කරගන්න. නේද? එහෙම කියලා මොකද්ද දේශනා කරන්නේ?
ධම්මචක්කප්පවත්තන සූත්‍රය. චතුරාර්ය සත්‍ය.
අවබෝධ කළා කියලා ඒක. සත්‍ය ඥානෙ විදිහට, කෘත්‍ය විදිහට, කෘතඥානෙ විදිහට නේද? අවබෝධ කරලා චතුරාර්ය සත්‍ය. එතකොට ප්‍රඥාව වඩනවා කිව්වත් චතුරාර්ය සත්‍ය දකිනවා කිව්වත් දුකෙන් නිදහස් වෙනවා කිව්වත් නේද? මේ රහත්තාවේ ලබනවා කිව්වොත් ඔක්කොම එක පත්වයක්. අපි ප්‍රඥාව වඩනවා නැත්නම් ආර්ය මාර්ගයේ වඩනවා කියනකොට එක පැත්තකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. තව පැත්තකින් දුක පිරිසිඳ දකින්නවා වෙනවා. නේද? නැත්නම් ලෝකය අවබෝධ කරනවා කියන වෙනවා. මොකද ලෝකය කිව්වත් දුක කිව්වත් එකම දේවල් වෙනවා. ඊළඟට එකේ තියෙන සත්‍යතාවය පරම සත්‍ය කියන්නේ වෙනස් නොවන සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය. දුකයි දුකට හේතුවයි දුක්ඛ නිරෝධයයි මාර්ගය. නේද? තවට අපිට හිතෙන අපි දුක දන්නවා. දුකට හේතුවක් දන්නවා. අපි අහලා තියෙනවා නේද? දුක කියන්නේ මේකයි කියලා අහලා තියෙනවා. දැනෙච්ච දුකක් තියෙනවා. ඊළඟට දුකට හේතුව තණ්හාව කියලා අහලා තියෙනවා නේද? දුක්ඛ නිරෝධය නිවන කියලා අහලා තියෙනවා නේද? ඒක සම්පූර්ණයෙන් නිරුද්ධ වීම. හැබැයි වැඩිලා නැත්තේ මාර්ගේ විතරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ හිත හැමතැනම ගිහින් මාර්ගේ හොයන. දුක හොයන්නෙත් නැහැ, දුකට හේතු හොයන්නෙත් නැහැ. නිවන ඒ තුනම පැත්තක තියෙන හතරවෙනි සත්‍ය තමයි හොයන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ හතරම. දුක පිරිසිඳ දකින්න. දුක පිරිසිඳ දකින්න නැතුව දුකට හේතුව දකින්නත් බැහැ. නිරෝධය කියන්නේ මොකද්ද කියලා දැනගන්නත් බැහැ. මාර්ගයක් වඩන්නත් බැහැ. දුක කියන එක දන්නේ නැහැ. හොඳ හොඳ ප්‍රමාණ දීලා තියෙන අර තමන් හොයන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව හොයාගෙන යනවා. ජනපද කල්යාණි හොයාගෙන එක්කෙනෙක් කියා නේ. එයාට කවදාවත් හම්බ වෙයිද? මොකද දැක්කොත් අඳුරන්නත් බැහැ. හොයන්නේ කවුද මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තම රට පුරා හොයාගෙන යනවා. එහෙම කෙනාට මේක ලැබෙන්නේ. ඒ කියන්නේ දුක කියන එක ගැන අවබෝධයක් නැති කෙනාට කවදාවත් දුකෙන් මිදෙන්න බැහැ. මොකද දුක පිරිසිඳ දකින්න කියන. පිරිසිඳ කියන්නේ ඇත්ත ඇහැට අවබෝධය. නේ? එතකොට අපි දන්න දුකකුත් තියනවා, දැනටත් දන්න දුකක්. ඒ නිසා ඉතින් මේ දුක් විඳගෙන ඉන්නේ මේ වගේ තැන්වලට. නේද? මොකක් හරි දුකක් තියෙන හින්දා දුකෙන් මිදෙන්න හිතාගෙන නේද? ඒක මොකද්ද අපි දැනට දන්න දුක? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක මොකක්ද? ඉපදීම දුකයි. ලෙඩවීම දුකයි. වයසට යන එක, ජරාවටපත් වෙන එක දුකයි. මරණය එක දුකයි. කැමති දේ අප්‍රියන් හා එක්කෙනෙකුට දුකයි, ප්‍රියන් වෙන් වෙනකොට දුකයි. කැමති දේ නොලැබෙනකොට දුකයි. ඒ දුක නම් අපි දන්නවා නේ. ඕන කෙනෙකුට ටිකක් හිතුවොත් ඔබ දුකයි කියලා තේරෙනවා. ඊළඟට ඒකම ගැඹුරින් කියනවා ටිකක් පාළි වචන ටික බුද්ධාවා. මොකද සංකීර්ණ අංකපාදාන කන්ද දුක්ඛ. ඒක නම් පොඩ්ඩක් අපිට දැනෙනවා අඩුයි නේ. තේරෙනවා මාති වචන ගොඩක් නම් තියෙනවා නේ. දැන් අපි ඔකත් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන දුක පිරිසිඳ දකින්න නේ. දැන් කෙටියෙන් කිව්ව පංච උපාදාන ස්කන්ධයම දුක. පංච උපාදාන ස්කන්ධ කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර. ඒක හැමෝම දන්නවා නේද? දැන් අපි බලන්න ඕන පංච උපාදාන ස්කන්ධේ දුකයි කියලා අපිට පේනවද දැනෙනවද කියලා. නේ? කොහෙද තියෙන්නේ පංච උපාදාන ස්කන්ධේ? අපට කොහෙද හටගන්නේ? කොයි වෙලාවේද හටගන්නේ? පංච උපාදානස්කන්ධය කියන්නේ ශරීරය කියලා හිතෙනවා අහලා තියෙනවා නේද? ලෝකේ කියන්නේ ශරීරය. ලෝකේ දකින්න ඕන ශරීරය තුලින් කියලා බඹයක් පමණ මේ ශරීර තුලින් ලෝකේ දකින්න ඕන කියලා දේශනාවක් තියෙනවා රෝහිතස් සූත්‍රයේ නේද? බාහිරින් මේක ලෝකේ පන්නන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ ශරීරයද කියන එකත් අපි ඉස්සෙල්ලා තෝර බේර ගන්නවා. පංච උපාදානස්කන්ධය කියනකොට දැන් ජාති පහක් කියවනේ. මොනවා? රූප, වේදනා, සංඥා, සංඛාර. ඒකට හැමෝම එකඟයිනේ නේද? ඔයගොල්ලෝ මොනවද කියුවේ? එහෙම පහක් තියෙනවා. ඒ රූප කියන්නේ මොනවද? ඇහෙන් දකින්න දෙයි.
අභ්‍යන්තර
ආයතන 6යි. අපි සිත පොට්ටක් පැත්තකට දීමුකෝ රූප ගන්නකොට. අභ්‍යන්තර ආයතන 5යි. ඇහැ කන නාසය දිව ශරීරය කිව්වොත් ඒවා රූප නේද? ඇහැ කියන්නේ රූපයක්ද? රූපයක්ද නැද්ද ඇහැ? රූපය. කන කියන්නේ රූපයක්ද නැද්ද? රූපය. නාසය රූපය. දිව රූපය. කය ශරීරය ශරීරය රූපය. ඈ රූපයකට එක උදාහරණයක් ශරීරය. නේද? පංච උපාදානස්කන්ධෙම නෙමෙයි. ශරීරය කියන්නේ රූපය. එතකොට ඒවට අරමුණු වෙන්නේ ඇහැට අරමුණු වෙන්නේ අපි ඇහෙන් දැකලා දකින ඔක්කොම රූප. නේද? බාහිරේ ඇහින්න කට්ටිය දිහා බලුවොත් රූප ගොඩක් තියෙනවා. ශරීර රූපම ගොඩක් තියෙනවා. ඈ? ඒ අතරේ පණ නැති රූපක් තියෙනවා. ඒ ගස් ගහලා අරව මේවා නේද? ඈ? පණ ඇති රූපක් තියෙනවා, පණ නැති රූපක් තියෙනවා. ඒව දැනගන්නේ කොහමද? එහෙන් දැකලා. ඇහැට අරමුණු වෙන ඒවා රූප. නේද? ඒ වගේමයි කන නිසා දැනගන්න ශබ්ද නිසා දැනගන්න රූප තියෙනවා. ශබ්ද රූප. නාසය නිසා ගඳ සුවඳ නිසා දැනගන්නවා නේද? බාහිර ලෝකේ තියෙන දේවල් ඒවත් රූප. ඈ රස නිසා දැනගන්නවා. ස්පර්ශ කරලත් අපි දැනගන්නවා නේද? රූප ගැන දැනගන්නවා නේද? එතකොට මේ ආයතන පහයි ඒවට අරමුණු වෙන අරමුණු පහයි සේරම වැටෙන්නේ රූප ධනයට. නේද? හරි. ඒ ශරීරය විතරක් නෙවෙයි. තව රූප තියෙනවා. පංච උපාදානස්කන්ධය කියනකොට රූප උපාදානස්කන්ධය කියනකොට ඔය ඕන රූපයක් උපාදාන කළා නම් මේ පංච උපාදානස්කන්ධේ එකක් ඒක දුක. ඒයි. නේද? පැහැදිලි නේද? ඒක තේරුම් ගන්න ශරීරය විතරක් නෙමෙයි ශරීරෙත් අයිති. ශරීරේ රූප උපාදානය වෙන්න පුළුවන්. වෙන රූපත් උපාදානය වෙන්න පුළුවන්. නේද? ඒක කොහෙන් හරි රූප උපාදානයක් තියනවා නම් ඔක දුක. පැහැදිලිද? උපාදානය කියන්නේ මොකක්ද? දැඩි ලෙස අල්ල ගන්න. අතින් අල්ල ගන්න. අපි මොකක් හරි එහෙමයි කියලා බාර ගන්නවා. අපි දැස ගන්නවා කියලා කියනවා. සතුටු වෙනවා නම් හොඳයි කියලා නම් කතා කරන්න පුළුවන් නම් බාර ගන්නවා. අභිනන්දති අභිවදති අභ්‍යෝසායති ඉත්තති කියලා වචන තුනක් තියෙනවා. ඒ යම්කිසි රූපයක් ඒ විදිහට ගන්නවා නම් සතුට වෙනවා නම් හොඳයි කියලා නම් ඒක එහෙමමයි කියලා පිළිගන්නවා රූපේ. ඒක එතකොට රූප උපාදානයක්. වෙන කෙනෙක් ඕක රූපයක් නෙවෙයි කිව්වට පිළිගන්නේ නේද? අපි ඒක දැඩිව ඒක එහෙමමයි කියලා පිළිගන්නවා. හරි. මම පොඩි උදාහරණයක් ගත්තොත් ඔය වතුරට එබෙන බල්ලෙක් හිතනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා නේද? එතකොට බල්ලගේ මට්ටමේ ගත්තොත් වතුරේ ඉන්න බල්ලා උට ඉන්නවමයි. නේද? අපිට නැහැ. අපිට තියෙන්නේ ඡායාවක් විතරනේ. බල්ලගේ ඡායාව වතුරේ වැටිලානේ. එහෙනම් බල්ලගේ මට්ටමේ තව බල්ලෙක් ඉන්නවමයි. අන්න දැන් මේ බල්ලගේ මානසිකත්වයට මේ බල්ලව උපාදාන කරනවා. තේරෙනවද? ඒක දැඩිව පිළිගන්න. ඒක එහෙමමයි කියලා ඒ රූපේ තියෙනවමයි කියලා බාරගන්න. හරි? අපිත් බාර අරන් දැන් ශරීරේ තියෙනවද තමයි. තියෙනා කියලා බාර අරන්නේ නෑ ඒ ශරීර උපාදාන. නේද? බල්ලා වතුරේ ඉන්න බල්ලා උපාදාන කළා නේද? දුක තියනවා කියලා හිතන ඉන්න. පිළියම. බාර අරන්. දැඩිව බැසගෙන අපිත් පිළි අරන් නේද? පිළිගත්තේ නැද්ද? තමන්ගේ ශරීරයේ තියනවා නම් ඒක උපාදාන කරලද නැද්ද? අනිත් අයගේ ශරීරයේ තියනවද නැද්ද? තියනවා කියලා බාර ගන්න නේද? කවුරු හරි එල්ලලා කිව්වොත් ඔතන කවුරුවත් නැහැ කිව්වොත් පිළිගන්නේද? පිළිගන්නේ නැහැ. ඇයි? අපි දැඩිව ඒක බැසගෙන තියනවමයි ඉන්නවමයි නේද? කවුරු හරි කිව්වොත් ඔතන හොල්මණක් ඉන්නවා කියලා. එතකොට නම් අපි ටිකක් අපිට වෙන්නේ නැහැ. නැත්නම් දෙවි කෙනෙක් ඉන්නවා කිව්වොත් එහෙම නැහැ. මේ ටිකක් සැකයි නේ. අපි තාම ඒව උපාදාන කරලා නැහැ. මොකද අපට අහු වෙලා නැහැ. අපි බාර අරන්නේ නැහැ. නේද? තව කෙනෙකුට ඒවා තියෙන්න පුළුවන්. දෙවියෝ පේන මට්ටමේ ඇහක් තිබුණා නම් කෙනෙකුට නේද? එයා කියයි අන්න අතන ඉන්නවා. දෙවි කෙනෙක් අතන ඉන්නා භූතයි. නේද? එයා ඒවා තියෙනවමයි එයාට. අපිට තියෙනවද ඒවා? තේරෙනවද? රූපයක් දැසගත්තා කියන්නේ ඒක බාර අරන. ඒක තියෙනවා. හරි? පැහැදිලිද උපාදාන කියනකොට? ඔව්. එතකොට දැන් රූපයක් තියනවා කිව්වොත් එතන රූප ගැන හිතන්නකො. වෙන කට්ටිය හරි තමයි. ඈ කෙනෙක් දිහා බැලුවාම රූපයක් දිහා බැලුවාම මොකක් හරි අපිට එනවා හැඟීමක්. කැමැතිද අකමැතිද මැදහත්ද අංගතියක් එනවා නේද? ඒ රූපේ සම්බන්ධව. ඒකට මොකද්ද කියන්නේ? මකට පාලියෙන් කියන්නේ වේදනාව නේද? කැමැති ගතිය හොඳයි කියන සුඛ වේදනාව, අකමැති නම් දුක්ඛ වේදනාව, මෙදහත් නම් අදුක්ඛම සුඛ වේදනාව කියන වචන ටික නම් දන්නවා මම. දැන් ඕක හටගෙන කියලා දන්නේ නේද? දැන් රූපයක් තියෙනකොට ඒකට අදාළ වේදනාවක් තියෙනවමයි. ඒක ගැන සංඥාවක් නැද්ද? තියෙනවා. ඒ රූපය අනිත් රූප වලින් වෙන් කරගන්න පුළුවන් නේද? එතකොට ඒකට අදාළ රූප සංඥාවක් තියෙනවා. අනිත් එකට දෙන රූප සංඥාව නෙමෙයි ඒක. නේද? ඒ සංඥාවක් තියෙනවා. අපි බාර අරන්. උපාදානයි. වේදනා උපාදානයි, සංඥා උපාදානයි. අපිට අදහස් ටිකක් ඇවිල්ලා නැද්ද ඒ රූපේ ගැන? චේතනා. තියෙනවා නේද? ඒකට මොනවද කියන්නේ? චේතන උපාදානස්කන්ධ නෙවෙයි. සංකාර. චේතන ටිකෙන් හැදෙන්නේ සංකාර. සංකාර උපාදානස්කන්ධ. ඒ ඔය ටික දැනගෙන නැද්ද? දැනගෙන නේද? රූපේ ගැනත් දැනගෙන, වේදනාව ගැනත් දැනගෙන. කවුද දැනගත්තේ? සංඥාව ගැනත් දැනගෙන, සංකාර ගැනත් දැනගෙන. කවුද දැනගත්තේ? විඥානේ දැනගන්න ගතියට කියනවා විඥාන. ඒක විඥාන උපාදාන සම්පදේ තියෙනවා. නේද? දැන් බලන්න රූපයක් තියෙනවා කියලා දැනගන්නකොට රූපේ විතරක් නෙමෙයි දැනගෙන තියෙන්නේ. ජාති පහම හටගෙන. නේද? වේදනා සංඥා සංකාර විඥාන. ඔකට කියනවා පංච උපාදාන සම්පදේ නේද? තේරෙනවද? ශරීරය විතරක් නෙමෙයි, ශරීරෙත් පංච උපාදානස්කන්ධය. අපේ ශරීරය ගැන දැනගත්තා නම් එතනත් ඒ රූපයට අදාළ පංච උපාදානස්කන්ධය තියෙනවා. රූපේ තියෙනවා, සංඥාව තියෙනවා, වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, සංකාර තියෙනවා, විඥානය. බාහිර රූපයක් ගැන දැනගත්තා ඒකට අදාළ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන තියෙනවා. හටගෙන නේද? පැහැදිලි නේද? දැන් කොයි වෙලාවෙද පංච උපාදානස්කන්ධ හටගන්නේ? මුලින්ම අහපු ප්‍රශ්නය ආයෙමනේ. උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද දන්නවද? කොයි වෙලාවෙද, කොතනද, කොහෙද හටගන්නේ ඒක? ආයතනයක් වැඩ කරනවා. එහෙන් දකින්නකොට නේද ඔය ටික පහළ වෙන්නේ. දැකලා නේ රූපයක් තියනවා කියලා දැනගන්න. ඒතර මතක තියාගන්න ආයතනයක් වැඩ කරනකොට පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා නැත්නම් උපදිනවා. හරි. අපි සද්දයක් එහෙනකොටම දැනගන්නවා මොකක්ද කියලා. නේද? එළියේ තියෙන දෙයක් ගැන. එතනක් තියෙන්නේ ওই පහම නේද? නේද? රූපයක් තියෙනවා. ඒකට අදාළ කැමැතියක් නැති ගැටි වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. එහෙනම් මොනවා හරි දැනගන්නකොට පංච උපාදානස්කන්ධය හටගන්නවා. පිළිගන්නවද? එහෙනම් මොකක් හරි දැක්ක ගමන් යන්න රූපේ ගැන දැනගත්තා. රූපේ බාර ගන්නකොට පහම බාර ගන්නවා. නේද? පැහැදිලිද ඒක? ඊට පස්සේ ගන්න පංච උපාදාන ස්කන්ධය හට ගන්නවා අපේ ඇහැ වැඩ කරනකොට. දැන් රූපයක් තියෙනවා කියලා දැනගන්නකොට. නේද? බුදුහාමුදුරුවෝ ඔබට මොකද්ද කිව්වේ? සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. දුක හටගත්තද? ධර්මේ නම් තියෙනවා එහෙම. අපිට දැනුණාද දුකක් හටගත්තා කියලා? කවුරු හරි ඉන්නවා කියලා දැනගන්නකොට දුකක් හටගත්තා කියලා? රූපයක් තියෙනවා කියලා දැනගන්නකොට දුකක් හටගත්තා කියලා දැනෙනවා? නෑ නේද? දැන් පේනවාද අපි ඉන්න තත්ත්වෙයි ධර්මයන් අතර පරතරයක් තියෙනවා කියලා? බුදුහාමුදුරුවෝ කෙටියෙන් දේශනා කරන සංකීර්ණ පංච උපාදානස්කන්ධ. ඒතර පංච උපාදානස්කන්ධ කොහෙද හටගන්නේ හුවෝ ආයතනයක් වැඩ කරනකොට. හරි, එහෙන් දෙයක් දකින්නකොට. නේද? දැන් මේ මොකද්ද? මොකද්ද මේ? වතුර වීදුව. එහෙනම් රූපයක් තියෙනවද නැද්ද? තියෙනවා. වේදනාවක් තියෙනවද නැද්ද? වේදනාව කියන්නේ රිදෙන්නම ඕනේ නැහැ. කැමැති අකමැති මෙදා ඕන ගතියක් මේ විදිරුව ගැන තියෙනවා නේද? මම වතුර ගැන ආසාවක් එන්න පුළුවන්. වතුර ටික බිව්වොත් හොඳයි. මොකක් කරේ? විදිරුව ගැන වෙන්න පුළුවන්. නේද? දැන් මේකට සංඥාවක් තියෙනවද? තියෙනවා. අනිත් රූප වලට දෙන සංඥාව නෙමෙයි මෙතන නේද? මේක වෙන් කර ගන්න පුළුවන් නේ අනිත් රූප වලින්. සංඥා. මේක ගැන දැන් අදහසුත් ඇවිල්ලා මේ චේතන සංඛාර. ඔය ටික දැනගෙනක් තියෙනවද? විඤ්ඤාණ. එහෙනම් ඇහැ වැඩ කරනකොට මොකද්ද හටගත්තේ? පංච උපාදාන ස්කන්ධයක්. ඒක පිළිගන්නවා නේ? පිළිගන්නේ නැති එක තමයි මොකද? දුක හටගත්තා කියන්නේ. මෙතන වතුර ඉදිරියක් තිබුණාට මොකද අපට තියෙන දුකනේ? ඈ? දුක හටගත්ත කියලා දන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සංකිට්ඨේන පංචපාදානස්කන්ධ දුක්ඛ. ඔබ තමයි මං කිව්වේ. අපි දන්න දුකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන මට්ටම. බුදුහාමුදුරුවෝ විස්තර ඇතුව කියපු ඒවා තේරෙන්නේ නැතුව මේ කෙටියෙන් කියපු එක කොහොම තේරෙයිද නේද? සංකිට්ඨේන පංචපාදානස්කන්ධ දුක්ඛ. ඔන්න බුදුහාමුදුරුවෝ උපමාවක් ගන්නවා. මේ සත්වයා, මේ සසරේ යන සත්වයා දුක දකින්නේ නැහැ. දුක්ඛේ අඥාන. බුදුහාමුදුරුවෝ දුක්ඛේ ඥාන. බුදුහාමුදුරුවෝ කියනවා මේ සසරේ යන සත්වයා දුක්ඛේ අඥාන. දුක පිළිබඳව නෝ නැහැ. ඒකම අර පළගැටියන්ට උපමා කරනවා. දැල්ලට පණින පළගැටියන්ට උපමා කරනවා මේ සසරේ යන සත්වයව නේ. අපිව උපමා කරනවා පළගැටියන්ට. නේද? ඇයි එහෙම උපමා කරන්නේ? වල ගැටිය දැල්ලට ඇදිලා යනවා. දැල්ල ගැන මොකද හිතන්නේ? සැපයි කියලා දුකයි කියලා.
සැපයි.
නේ? ගිහිල්ලා මොකද වෙන්නේ? පිච්චිලා මැරෙන. දුකටපත් වෙනවා නේ. එතට ඇයි පළ ගැටිය දැල්ලට ඇදිලා යන්නේ? මොකට කමට මොනවද නොදන්නේ? එකක් දැල්ලේ ඇත්ත ඇදි හැටි දන්නේ. දැල්ල මාව දුකටපත් කරන දෙයක් කියන එක දන්නේ. නේ? ඒක දන්නේ නැහැ කියමු. ඒත් ඉතින් දැල්ලට පණින්න හේතුවක් නැහැ. සැපයි කියලා හිතනවා. අන්න දෙවෙනි මෝඩක. පළවෙනි මෝඩකව දැල්ල දුකයි කියලා දන්නේ. දෙවෙනි එක ඒ දුක් දෙ සැපයි කියලා බාර ගන්න. මුලාවන දෙකක් තියෙනවා. හරි. අපි වෙයි පළගැටියට උපමා කරන්නේ අපිත් ඔය වගේ. එක පැත්තකින් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා අපි දන්නේ නැහැ. ඇත්ත ඇති දන්නේ. දෙවෙනි පැත්තෙන් ඕක සැපයි හොඳයි කියලා බාරගන්න. එහෙනම් දැන් මේ වීදුරුව දැක්කහම අපිට දුකක් කියලා අපි දන්නේ නැහැ නේද? ඈ? හැබැයි හටගත්තේ පංච උපාදානස්කන්ධ. මේ මාධ්‍යයට අපි මේක හොඳයි සැපයි අපිට සැපයක් දෙන්නම තමයි ඕක තියෙන්නේ. කියලා සතුට වෙනක තියෙන්නේ තියනා නේද ඒක ගැන අපිට හොඳයි වතුර වීදුරුවක් තිබුණා නම් කියලා එහෙම හිතනවා නේද මම පේනවා දර පළ ගැටියට ඇයි උපමාක දී අපි මේ මේක නම් එක උපමාවක් විතර ඉතින් ඇහෙන් දකින හැම එකකම අපි ওই විදිහට අල්ලනවා ඒ දුක දුක විදිහට දන්නෙත් නෑ ඒ මදියට ඒක සැපයි කියලා බාර ගන්න. ඒ සැපයි කියලා බාර ගන්න එක උඩ කියන විපල්ලාසය කියලා දුක් දේ සැපයි කියලා දකින්නේ. හරි අහලා ඉන්නේ සතර විතරලාසය කියලා. අහලා නැතත් කමන්නේ දැන් අපි මේ කතා කරන එකේ යක්. දැන් එතකොට ඔන්න මේ ධර්මතාවයේ තියෙන එකක් දුක දුක විදිහට අවබෝධ කරගන්න. දුක පිරිසිදු දකින්නට. දුක දකින්න නැතුව ඉතුරු ඒවා දුකට හේතුව ගැනවත්, නිරෝධය ගැනවත්, මාර්ගය ගැනවත් කතා කළාට ඒවා උපදින්නේ නැහැ. හරි. දැන් අපි උදේ කරපු භාවනා ගොඩක් කළා. තව කරන්න පුළුවන් ඒවත් කතා කළානේ අපි නේද? දැන් ඔය භාවනා කරනකොට ඔන්න තමන් බලන්න ඕන දැන් ධර්මයට ගලපලා බලන්නේ. මේ භාවනා කරලා අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද කියන එක බලන්න. අවබෝධ වෙයි කියලා හිතාගෙන ඉන්න එක වෙනම කතාවක්. දැන් අපි නුවණින් බලන්න ඕන ධර්මයට ගලපලා නේද? ඒ භාවනාවලින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද? දුක දුක විදිහට අවබෝධ වෙනවද? නැත්නම් දුකට හේතුව පේනවද? දුක්ඛ නිරෝධය නිවන කියන එක අවබෝධ වෙනවද? ඒකට මාර්ගෙද වැඩේ කියලා බලන්න ඕන නේද? අපි භාවනා කරනකොට මාර්ගේ වැඩනවා නම් නේද? මේ වැඩීම තුලින් නිවන් අවබෝධ වෙයිද? නිවන් කොහොම එකත් අඩුගාණී ඊට කලින් තියෙන ඵලයක්. නේද? සෝවාන් වෙන්නවත් පුළුවන් වෙයි ධාර්ය මාර්ගේ වැඩේ ලෝකෝත්තර දැක්ම ඇති වෙනවා. ඒක ටික හොයන්න ඕන නේ. දැන් ඔන්න මම එක එක තැනින් කරුණු ටිකක් කියනවා ඔයගලන්ට හිතන්න. මොකද ධර්මයේ දන්නා අයනේ ගොඩක් ඉන්නේ නේද? කපත්තකින් දැන් දුක අවබෝධ කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ රූපය පිරිසිඳ දකින්න කියලා. ලෝකය දකින්න. නේද? රූපය පිරිසිඳ දකින්න කියන. ඒ සඳහා මාර්ගිකුත් දේශනා කරනවා. ඇයි රූපය පිරිසිඳ දකින්න කියන්නේ? අපි රූපය ගැන ඇත්ත ඇදහිටි දැකලාද? දැකලා නම් එහෙම කියන්න ඕනේ නැහැ නේද? එතකොට සාමාන්‍ය ලෝකයා රූපයේ ඇත්ත ඇති ඇති දන්නේ නැහැ. රූපේ යථාභූත ස්වභාවය ඇත්ත ඇති ඇති කියන්නේ යථාභූත ස්වභාවය. ඒ නිසා තමයි මේ රූපේ පිරිසිඳ දකින්නත් කියනවා. දකින්න මාර්ගික උපදේශනා කරනවා. එතකොට අපි පිළිගන්න වෙනවා අපි රූපය ඇත්ත ඇති ඇති දන්නේ. අපි දන්න රූපය තියෙනවා. දන්න රූප ගැන කතා කරන්නේ ශරීර රූප තියෙනවා බාහිර රූප තියෙනවා නේද ලෝකෙට ආයි ඒවා ඔක්කොම ලෝකෙට ආයි තියනේ ලෝකෙ කියන්නේ මොකක්ද මේක හිතන්න අපි ලෝකෙ කියන්නේ මොකක්ද රූප ගොඩේ එකතුවට නේද තමන්ගේ ශරීරයයි අනිත් ශරීර ටිකයි අනිත් රූප ටිකයි ඒරම එකතු කරහන් ඔකට කියනවා ලෝකෙ කියලා නේද ඒ රූප ටික ඔක්කොම එකතු කරලා ලෝකේ හැදෙනවා. ඒ රූපේ පිරිසිඳ දැක්කොත් ලෝකේ පිරිසිඳ දකින්න පුළුවන්. ඇත්ත ඇති. හැබැයි ලෝකේ පිරිසිඳ දකින්නකොට ලෝකෝත්තර නැත්නම් ලෝකේ හික්මවා යන. තම ලෝකෙට අයිති මට්ටමින් පිළිගත්තු ලෝකේ ඒ මට්ටමේ ඉන්නේ දැන් අපි ඉන්නේ. ඊට වඩා වෙනස් දැක්මක් එනවා නේද? ලෝකේ ඉස්සරහ. මොනවද ඒක? එතකොට රූපය පිරිසිඳ දකින්න ඊළඟට බුදුහාමුදුරුව එක එක විදි අපිට කියා දෙනවා. ස්කන්ධ වශයෙන් දකින්න, ආයතන වශයෙන් දකින්න, ධාතු වශයෙන් දකින්න. නේද? තව විලක්ෂණ විදිහට දකින්න අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින්න නේද? දකින්න තව මොනවාද තියෙන්නේ? මාර්ගයක් පනවන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න. එහෙම නැත්නම් තව මොනවාද තියෙන්නේ? ඔගොල්ලෝ කරන්නේ ඒවා මොනවාද? සතර සතිපට්ඨානේ වඩන්න. නේද? ඔවා ටික ඔක්කොම තියෙන්නේ මොකටද? එකපැත්තකින් මේ ලෝකේ නැත්තම් රූපේ පිරිසිඳ දකින්න ඕන පළවෙනි දේ. නේද? පිළිගන්නවද මේ කියන ඒවා? ඈ? එකඟ වෙන්න නැත්තම් කියන්න. ප්‍රශ්න කරන්න ඕන සාකච්ඡා කරන්න. එතකොට මම මෙච්චර වෙලා කිව්වේ ඔයගොල්ලෝ දන්න දේවල් මම අමුතු දෙයක් කිව්වේ නෑ තාම නේ. එතකොට අපි දැන් බලමු අපි ඔය ඇත්ත දකින්න නැත්තම් අපි රූපය ගැන ඇත්ත දකින්න නැත්තම් පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න. දැන් මුලා වෙලා නේ ඉන්නේ. ඇත්ත දකින්න මොනවද කරන්න කියන්නේ? අනේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පංච උපාදානස්කන්ධය මේකේ අනිච්ච සංඥාව වඩන්න කියන්නේ. නේද? අනිත්‍ය බව දැන් රූපේ පිරිසිඳ දකින්න අපි මොනවද කරන්නේ? කරන භාවනා ටික ගැන හිතලා බලන්න. අපි දෙත් භාවනා කීපයක් කරා. නේද? ඈ? පිළිකුල් භාවනා නේද? අපි වැඩුවා දෙතිස් කුම්භේ. මොකටද? මේ ශරීරය කියන රූපේ පිරිසිඳ දකින්න. නේද? කොට ශරීරය පිරිසිඳ දකින්න අපි මුලින්ම බැලුවා ඔය ශරීරයක් කිව්වට උතන තියෙන්නේ කෙස් ලොම් නියත සම්මස්නහර ඇටටඹුළු දෙතිස් කුණුපයක් නේද? ඒක මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ශරීර සංඥාවෙන් මිදෙන්න පුළුවන් නේද? ශරීරයක් ඔය ශරීරයක් වගේ පෙනුනට තන තියෙන්නේ කුණුකට තිස්සේ අකිවත් නම් බැරුම් ගන්නත් තියෙන්නේ ඒ වුණාට ඇත්ත නේද? ඔව්. ඊළඟට දැන් ඒකත් මදි. ප්‍රතිස්කුණුපේ මදි. ඊළඟට බලනවා ඔය කෙස්ලොම් නියතත් කියලා එහෙම දෙයක්ුත් නැහැ. ඔතන තියෙන්නේ සතර මහා ධාතු. මේ පඨවි ආපෝ තේජෝ වායු. නැත්නම් ටිකක් අපි ධර්ම දන්නා අය ඔය තේනේ රූප කලාප කියලා જાතිය. මොකද රූප කලාපයක් කියන්නේ? කුඩාම කොටස නේද? රූප හැදිලා තියෙන කුඩාම කොටස. ඇයි ඒක රූප කලාපයක් කියන්නේ? ඒකෙත් තියෙනවා රහතර. පටවියා පොතේයෝ අය. ඒවා වෙන් කරන්න බැහැ. රූප කලාපයෙන් පටවිය විතරක් වෙන් කරන්න බැහැ. අනිත් තුනෙන් තොරව පටවිය ගැන කතා කරන්න බැහැ. ඒ වෙන් කරීමේ හැකියාවක් නැහැ. ඒක තමයි ඒ අතරම එකට තියෙන ඔකට කියන රූප කලාපයක් කියලා නේද? බිඳින්න බැහැ. ඔව්. අවිනිර්ද. වෙන් කරන්න බැහැ. නේද? පටවිය අනිත් ධාතු වලින් වෙන් කරන්න බැහැ. ආපෝ අනිත් ධාතු වලින් වෙන් කරන්න බැහැ. නේද? එහෙම කොටසට කියනවා රූප කලාප. එතකොට මේ රූප කලාප වලින් තමයි කෙස් හැදිලා තියෙන්නේ. ලොම් හැදිලා තියෙන්නේ, පුතු හැදිලා තියෙන්නේ, දත් හැදිලා තියෙන්නේ. මේ ශරීරයක් කිව්වට දැන් තියෙන්නේ රූප කලාප වල. ඈ මේ ශරීරය කිව්වට මෙතන තියෙන්නේ රූප කලාප වල. අනිත් රූප කිව්වත් එතන තියෙන්නේ රූප කලාප වල. එතකොට අපි රූපයෙන් මිදෙන්න මුලින්ම දෙතිස් කුණුපේ අල්ලගත්තා. දෙතිස් කුණුපෙන් මිදෙන්න රූප කලාප අල්ලගත්තා. සතර මහා ධාතු අල්ලගත්තා. අල්ලගත්ත කියන්නේ ඒකට හිත තිබ්බ. අර සංඥාවේ මිදෙන්න. නේද? එහෙනම් මිදීමක් තියෙනවා. හැබැයි දැන් ඔය ටික මුලින්ම ශරීරයක් තියෙනවා කියලා අපි හිතමු බාහිර කෙනෙක්ගේ කියලා. නේද? ඒ ශරීරේ තියෙනවා කියලා දැනගත්තේ කවුද? මෙහි ඉන්න කියන්න කැමති මම. අර ඒ ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ මෙහි ඉන්න මම. මගේ ඇහෙන් දැකලා නේ දැනගත්තේ නේද? වෙන කාගේවත් ඇහෙන් නෙවෙයි දැක්කේ. Tamange ඇහෙන් නේද? ඒහි ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ මම. මම කියන එකෙන් නිදෙන්න නේද තව විදිහකට කිව්වොත් අපි මේවා කරන්නේ. එතකොට එහෙනම් ඔතන ශරීරයක් නැහැ. එහෙනම් ශරීරය දැනගන්න මමත් නැති වෙනවනේ ශරීරයක් තියෙනකොට නේද? එහෙනම් ශරීරයෙන් මිදෙන්න අපි කිව්වා ඔතන තියෙන්නේ දෙතිස් කුණුපය. කෙස්ලොම් නියද. නේද? නෑ, මේ පැත්තේ තියෙනවා කෙස්ලොම් නියද කුණුප ගොඩක් තියෙනවා. ඒවා තියෙනවා කියලා දැනගන්නේ කවුද? කවුද දැනගන්නේ? කෙස් තමයි. මේ පැත්තේ ඉන්න මම නේ. ශරීර සංඥාව නම් මිදිලා දැන් ශරීරේ නැහැ. එහෙනම් අර කෙස්ලොම් නියදක් තියෙන ටික දැනගන්න මම ඉන්නේ. ඈ ඊළඟට මොකද කළේ? කෙස්ලොම් නියදක් කියලා දෙයක් නෙමෙයි. එතන තියෙන්නේ පටවියාපෝ තේජෝ වාග නැත්නම් රූප කලාප වල. ඒ එතන තියෙනවා රූප කලාප වල. ශරීරකුත් නැහැ, කෙස්ලොම් නියදකුත් නැහැ. මොනවද තියෙන්නේ? රූප කලාප. සතර මහා ධාතුන් හැදිච්ච රූප. නේද? ඒවා ඒ පැත්තේ තියෙනවා. කවුද දැනගන්නේ? මේ පැත්තේ ඉන්න මම. නේද? මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය කැඩෙයිද? රූප කලාපත් දැකලා සතර මහා ධාතුවත් දැකලා ඒ දැනගත්තු මම මම කියන්න පුළුවන් ඕගොල්ලන්ට වඩා මම භාවනා කරලා තියෙනවා. මම දන්නවා ඕගොල්ලෝ දන්නේ නැහැ මේ රූප කලාප. ඕගොල්ලෝ දන්නේ නැහැ සතර මහා ධාතු. මම දන්නවා. හා මොකද්ද වෙන්නේ? තවත් කෙලෙස නේද? මානේ මේ ඔයගලන්ට වඩා මම භාවනා කරලා තියෙනවා. ඔයගලන්ට වඩා මම තාත්තා භාවනා කරලා කරලා ඇවිල්ලා තියෙන්නේ කොයිද කියලා හිතාගන්න. මොකද්ද ඔය අඩුවක් තියනවා නේද? අන්න ඔකයි අපි යල්ල ගන්නවා. අයි කියන්නේ එමුමනි මෙවසන්න කියන්නේ මොකද්ද වෙරද්දක් තියනා නේද මේ කරන ක්‍රමී හැබැයි ඕවා එකක්වත් කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. එකක් හොඳට හිතට ගන්න. ඔය ටික කරන්න ඕනේ. අපි කළානේ නේ. ඒ දිස්කෝ බාවනවා කළා. මේක කරන්න බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා තියෙනවා. කරන්න. හැබැයි අපි දැනගන්න ඕනේ මේක කරලා මොකක්ද වෙන්නේ අවබෝධය. ඔය ටිකට කියනවා පූර්ව ප්‍රතිපදාව කියලාත් කියනවා. ඇයි මේ ඇත්ත දකින්න අපේ මනස සකස් කරනවා. අපේ තියෙන අර තද බල කිවි නීවරණ ධර්ම. ඇලීම තියෙනවා, ගැටීම තියෙනවා, තරහ තියෙනවා. ඕවා තියාගෙන මේකේ ඇත්ත දකින්න බෑ. නිසා ඒවා තුනී කරලා යටපත් කරලා දෙනවා. ඔය කරන භාවනාවලින් නැකේ හිත සමතයකටපත් කරලා දෙනවා කියන්නේ සමාධිය හදලා දෙනවා කියන්නේ සමාධියටනේ අපි ඒක කරන්නේ නේද? මේ නිවරණ යටපත් වුණ හිත උදව් කරගන්න ඕන ඊළඟට ප්‍රඥාවවල. ප්‍රඥාවකින් තමයි ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. ඒ කියන්නේ යථාභූත ඥානෙ යථාභූත ස්වභාවය අවබෝධ කරගන්නවා. හරි? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඥානං පස්සං යථාභූතං. පොතකුත් ඇති සමහර අයට හම් වෙන්නේ. ඥානං පස්සං යථාභූතං. දැනගන්න දකින්න. ඥානං කියන්නේ දැනගන්න, පස්සං කියන්නේ දකින්න. මොකද්ද? යථාභූත ස්වභාවය ඇත්ත ඇති ඇති. එයාට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ඥාන පස්සන් යථාභූතං යථායි සම්මාදිට්ඨිය කියන. මතක තියාගන්න සම්මාදිට්ඨිය නැතුව මාර්ගයක් වැඩෙන්නේම නැහැ. මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න අවශ්‍ය ටිකට ඥාන පස්සන් යථාභූතං. මොන වෙයිද ඥාන පස්සන් යථාභූතං? චක්කුං ඇහැගෙන ඥාන පස්සන් යථාභූතං. ඇහෙන් දැනගන්න රූප ගැන රූපේ ඥානං පස්සං යථාභූතං. හරි? මම මේ ආයතන හයටම කියනවා. සෝතං, සබ්ධං, ඒ වගේ ආයතන හයටම ඥානං පස්සං යථාභූතං. අන්න එහෙම කෙනාට සාස්ව හොති සම්මාදිට්ඨිය. අන්නයි සම්මාදිට්ඨිය ඇති වෙනවා. සම්මාදිට්ඨිය ඇති වුණොත් විතරයි ආර්ය මාර්ගයක් තියෙන්නේ. ආර්ය මාර්ගයක් තිබුණොත් විතරයි මඟඵල තියෙන්නේ. ඇත්තටි හැටි දන්න දකින්න ගෙනටයි මාර්ගය. අපි ඇත්තටි හැටි දැනගන්න තමයි ධර්මය. බුදු කෙනෙක් හොයාගෙන මේ ලෝකයට ප්‍රකාශ කරන ධර්මය අහන්න ඕන නුවණින් විමසන්න. කයිනේ ධමයක් අරගොත් විතරයි මේකේ ප්‍රතිඵල තියෙන්නේ. ඒ හින්දා තමයි මේ කාලේ ක්ෂණ සම්පත්තියක් කියන්නේ. මේ ධම අහන්න තියෙනවා. නුවණින් දකින්න එක තමන්ගේ වැඩ. දහමක් අහන්න තියෙන කාලෙක විතරයි මාර්ගයක් තියෙන්නේ. සම්මාදිට්ඨිය උපදින්නේ මාර්ගයේ උපදින්න. ඒ
දෙකේ
මොන දෙකේද? මං කිව්වෙත් නෑ එහෙම දෙකක්. හැබැයි අහපු ඉන්නා කියන්නත්. ඔව්. දැන් අපි අනිත් භාවනාතික කරන්නේ ඇත්තටම ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෙට අයිති පූර්ව ප්‍රතිපදාව වැඩෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ඒත් ලෝකේ ඉක්මවා දකින්න ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒකට කියනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහේ සම්මාදිට්ඨිය. ඒක තමයි උන හොයාගන්න ඕන දේ. සමතෙන් ලෝකෝත්තර දර්ශනයක් එන්නේ. දකින්න බෑ. එහෙමනම් පුළුවන් නම් බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමතේ කරලා පුළුවන් නේ මාර්ගඵල ලබන්න. එහෙම වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. බුදු කෙනෙක් මේක හොයාගෙන ලෝකයට ප්‍රකාශ කළේ නැත්නම් ඒක අහලා විතරමයි මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය. නැත්නම් ලෝකේ ඇත්ත දකින්න. තව ඉදිරියට ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය ලෝකෝත්තර කියන්නේ ඒක. ඔකේ මම ආයෙත් ඔකේ ඉතින් හරි කිව්වටම ඔක ටිකක් තාම සැකයි නේද? නෑ අර භාවනා වලින් පුළුවන් නිවන් දකින්න කියලා හිතෙනවා. ඔය කිව්වට නේද? දෙතිස් කුණු වේවලලා අත්‍රමහා දාතු බලලා අනිත්‍ය බලලා රූප කලාපත් අනිත්‍යයි කියලාත් බලනවා නේ ඊළඟට. නේද? හට ගන්නවා නැති. ඒ අතර අවදීන අටිති උපාද ටිති බංග කියලා කියනවා නේද? අපිට ආයුෂ දුත් වෙනවා. චිත්තක්ෂණ කීයද? 17. දන්නවා මම ඒකයි. රූප කලාපෙත් පවතිනවා චිත්තක්ෂණ 17ක් නේද? උපදීනවා එක චිත්තක්ෂණයක් විනාශ වෙනවා. තව චිත්තක්ෂණයක් තව 15ක් තියෙනවා. ඈ? දකින් නැතිනට දන්නවා නේද? දැන් අපි බලන්න ඕන ඔය ටිකෙන් අපිට දහම අවබෝධ වෙනවා ධාර්ම මාර්ගෙ වැඩෙනවා කියන එක. හ්ම්? ඒ ටික බලමු දැන් අපි මුලා වෙලා කියලා අපි දන්නේ නැහැ නේද? එහෙනම් අපිට දැන් දෘෂ්ටියක ඉඳන් දෘෂ්ටිය හොයන්න ගියාට ඕක පේන්නේ නැහැ. එහෙනම් තමයි බුදුරජාණන් වහන්සේ මේ උපමා දෙන්නේ. මේක උපමා වලින් අපිට හිතා ගන්න පුළුවන් අනුමාන ඥානයක් ගන්න පුළුවන්. නේද? අපි ඉස්සෙල්ලා ගත්ත එකම ගමු අර වතුරට ඉමෙන බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරනවා නිපාදාන කරලා නිරූපේ නේද? දැන් අපිත් රූප උපාදාන කරලා තියෙනවා නේද? දැන් අපි මොකටද භාවනා කරන්නේ? ඕකෙන් මිදෙන්න නේද? රූප උපාදාන කරන එකෙන් මිදෙන්න ඕනේ. දුක කියන්නේ ඕක නම් දුක නැති කරන්න ඕකෙන් මිදෙන්න නේද? අපි පොඩ්ඩක් බල්ලාට කියා දෙමු අපි කරන භාවනා ටික විතර කරන්න කියලා අවබෝධ වෙයිද බලන්න. බල්ලා රැවටිලා ඉන්නේ. රූපයක් උපාදාන කරලානේ නේ. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා බාර අරන් ඉඳින්නේ. නේද? ඔව් දැන් අපි කරපු භාවනා ටික බල්ලාට කියා දීලා බලමු. මොකද්ද ඔය දැන් ශරීරයක් තිබුණාට ඔතන තියෙන්නේ දෙතිස් කුණ. නැද කෙස් ලෝමියද සම්මස්නහ බාවනා කොහොමරි ඉගෙනවා කියන්නේ දැන් බල්ලා භාවනා කරනවා ඒ බල්ලෙක් වගේ වෙනවට උතන තියෙන්නේ කෙස් ලෝමියද සම්මස්නහ රටට දුරුල පුළුවන් නේද බල්ලා තේරෙන්නේ නැහැ කොහොමරි කියාද නවෝක කරනවා දැන් ඌ වෙයි ආ උතන බල්ලෙක් නෑ උතන තියෙන්නේ කෙස් ලෝමියද පුළ නේද දැන් උගේ තරහව අඩු වෙයිද? බොරු කියන්නේ නැහැ හිතලා තියෙන්නේ. ඔය කරනකොට තරහව අඩු වෙනවා. ඒ බල්ලෙක් නෑ. මේ බල්ලා එක්ක තරහ ගන්න. එස්ලොම්නියද ගොඩක් එක තරහ ගන්නවා. තරහ අඩු වෙනවා. ඈ? ඇලීමක් තිබුණා නම් ඒකත් අඩු වෙනවා. හරිද කොහේනවා? අපිත් ඉතින් තරහයි ලෝභයයි අඩු වෙන හින්දා තමයි අපි මේ භාවනා කරන්නේ. ඒස්ලම් නියදත් එහෙම බලනකොට නේද? ඇලීම රාගයක් තිබුණා නම් ඒක අඩු කරගන්න පුළුවන්. තරහවක් තිබුණා නම් ඒකත් අඩු කරගන්න පුළුවන්. ඒක අඩු නේ. හරි. හැබැයි මුලාව නැති වෙයි. අර වතුර දිහා බලාගෙන අන්න අපේ ඒස්ලම් නියදත් ගොඩක් තියනවා කිව්වොත් තාම ඉන්නේ මුලාවේ නේද? ලෝභ දේශ නැති වුණාට මෝහය නැති වෙනවද? නැහැ. පැහැදිලි නේද? එතකොට අපි ශරීරයක් තියනවා කියලා පටන් අරන් ඔබ කෙස්ලොම් නියදක් තියනවා ශරීරයක් නිවේ කිව්වහම ලෝභ දේශ අඩු වෙනවා. හැබැයි මෝහය එහෙමම තියෙනවා. පැහැදිලි නේද? දැන් ඊළඟ භාවනාවට යනකොට කෙස්ලොම් නියදක් නිමේ උතන තියෙන්නේ රූප කලාප වල. නැත්තම් සතර මහා ධාතු. නේද? ආමත්තර විදිහම තමයි. ලෝභ දේශ නම් දුරු වෙයි, තුනී වෙයි, මොහේ. ආමතන රූප කලාප ගොඩක් තියෙනවා. ඒ ටික මුලාවෙන් හදාගත්තු ටිකක් නේද? මොහේ දුරු වෙනවා. බල්ලගේ. අපේ මොහේ නෙමෙයි. උපමාවෙන් අපිට දාලා බලන්න අපේ දුරු වෙයිද කියලා. දුරු වෙන්න විදිහක් නැහැ නේද? ඇත්ත අවබෝධ වෙන්නේ නැහැ නේද එහෙම බලද්දි? නේද? නෑ අපටත් එහෙම වෙන්න ඕන. ඒක තාම අපි ලෝකෙට අහුවෙලා. නේද? ලෝකේ ඉක්මහායන දැක්මකට ඇවිල්ලා නැහැ. පැහැදිලිද? තමන් වඩන භාවනා ගැන ටිකක් මොනින් හිතන බල්ලට උගන්වලා බලන්න ඔය භාවනා ටික ඌටවත් ඇත්ත අවබෝධ වෙයි. ඌටත් ඒ ඇත්ත අවබෝධ වෙන්නේ නැත්නම් ඔතන ඡායාවක් විතරයි තියෙන්නේ කියන අවබෝධයට එන්න බැයි නම් අපිට ඊද ලෝකෝත්තර දර්ශනීය උගකට එන්න විදියක් නැහැ නේද? දන්නේ නැහැ ඉතින් මේක උපමාවක් කිව්වේ ඒකයි. හරි ඌට පුළුවන් වුණොත් තව ඇත්ත අවබෝධ වෙන්න. ඌ අපේ මනසේ මට්ටමට දියුණු වුණොත් මිනිස් එක් වෙලා ඒ විදියටම රැවටිලා හිටියොත් ඒ රැවටීමෙන් මිදෙන්න පුළුවන් වෙයිද? ඒ විදියට භාවනා කරමු. මෝහය දුරු වෙන්නේ නැහැ නේද? කද හිතන්නේ මෙච්චර කල් කරපු භාවනා ටික බය වෙන්නේ නැහැ ඒවා අපතේ ඈ ඔව් ආස්වාදේ නැති වෙනකොට ආදීනවා. එතකොට නිස්සරණය පෙනෙයිද? ඒක තමයි මම අහන්නේ. අපිට ආස්වාදේ නම් හොඳට දන්නවනේ නේද? ආ ඒක නැති වෙනකොට ආදීනවෙ ටිකක් අත්දැකලා තියෙන්නේ. ඕකනේ දුකයි කියන්නේ. දැන් ওই දෙක දැක්කට නිස්සරණෙටෙයිද? නිස්සරණී බේන්නේ. ඒක තමයි මේ කියන්නේ. නිස්සරණය එන්නේ ලෝකෝත්තර දර්ශනයකින් විතරයි. ලෝකෝත්තර දැක්ම නැත්තම් සම්මා දිට්ඨිය. ඒකේ අඩුව තමයි මේ පෙන්වන්න හදන්නේ. සම්මා දිට්ඨිය නැතුවත් අපට ඔය භාවනා කරන්න පුළුවන්. දහමක් බුදු දහම දන්නේ නැතුවත් ඔය භාවනා ටික කරන්න පුළුවන්. කියා දීලා බලන්න ඕක මුස්ලිම් කෙනෙකුට කරන්න බැයිද කියලා. කරන්න. හැබැයි අඩුවක් තියෙනවා. මොකද්ද? සම්මා දිට්ඨිය. දහමක් අහලා දැකලා නෙවෙයි ඔය කරන්නේ. කවුවත් කිව්වා හින්දා කරන්නේ. කවුරු හරි යෝග කරන්න කියපු හින්දා නේද කරන්නේ. ඒ කියා දීපු කෙනාට මාර්ගඵල ලැබෙයි. ඕගොල්ලෝ භාවනා කරන්නේ. ඒ යන්නේ දැන්. අපි මොකක් කරේ? වත්තක් කරන් අපි වැඩ කරන්න කට්ටිය දානවා නේද? ඒගොල්ලෝ වැඩ කරනවා ඕක. කුඹුරක් කීම කුඹුර හානවා අරෝ මේවා කරනවා. නේද? ඒගොල්ලන්ට අස්වැන්න ලැබෙයිද? නෑ ඒගොල්ලෝ අපි කියන දේ කරනවා. අස්වැන්න කාටද ලැබෙන්නේ? අයිති කාටද? ඒ වගේ ගුරුවරයෙක් උපදෙස් කරන් ඕගොල්ලෝ කරනවා මොනවා කරනවද දන්නේ. එයා කියන දේ කරනවා. ප්‍රතිපදේ යාට ලැබේ. ඒකයි කියන්නේ තමන් මේක දැනගෙන යන්න ඕන ගමනක්. වෙන කාටවත් ඕන පරිදි ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒතකොට එයාට ඕන තැනට යන්න. සම්මා දිට්ඨිය කියන එක තමන් ඇති කරගන්න ඕන දෙයක්. ඒක නැතුව ආර්ය මාර්ගයේ පල ලැබෙන්න තියා ආර්ය මාර්ගේ පටන් ගන්නවක් නැහැ ඕක නේද? ඔව් යෝනි සමානසිකාරය කරන්න බෑ. අහලා තේරුම් ගත්ත නැති කෙනා. දැන් කිව්ව පරිදි කරනවා මිස. තර මෙතන වෙනසක් වෙන්න ඕන. කවුරුත් කියන පළියට ඔයගොල්ලෝ භාවනා කරාට ඔයගොල්ලන්ට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මං කිව්වා හින්දා මේ විදිහට කළාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. කිත්සිරි මහත්තයා කිව්වා හින්දා මේ භාවනා කළාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නැත්නම් වෙන කවුරුහරි කිව්ව පළියට කළාට ආර ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නිකන් ලෝකෙටයි තිය ප්‍රතිඵල ලැබෙයි. මොකුත් නැහැ කියනවා නෙවෙයි. හරි තරහ අඩු කරගන්න පුළුවන් වෙයි. කෙලෙස් හරපත් කරගන්න පුළුවන් වෙයි. ඇලිීම අඩු කරන්න පුළුවන් වෙයි. හැබැයි මෝහය නම් දුරු වෙන්නේ නැහැ. හරි. මෝහය දුරු කරන්න නම් මේක සත්‍යර්මය අහලා තමන්ගේ දැක්මක් කරගන්න ඕනේ. සූත්‍ර කොටක පෙන්නනවා ඥානං පස්සං කියන එක. සබ්බාසෝ සූත්‍රය පැහැදිලිව පෙන්නනවා. මේ ආශ්‍රව දුරු කරන්න පුළුවන් දන්න දකින කෙනාට. ඥානතෝ පස්සතු. න අඥානතෝ න අපස්සතු. නොදන්න නොදකින කෙනාට මේ ආශ්‍රව දුරු කරන එක කරන්න බෑ. නව බුද්ධ වචනය. එහෙනම් අපි ධර්මය අහලා දකින්න ඕන, තේරුම් ගන්න ඕන, නුවණ ඇති කර ගන්න ඕන. ගුරුවරයා දන්න හින්දා අපට මඟඵල ලැබෙන එක වෙන්න බැරි වැඩක් දහමට අනුව. ඒක ටිකක් ගලපලා බලන්න. ඒකත් මම කියන හින්දා පිළිගන්න එක. නුවණින් විමසන්න බලන්න. දකින්න. අව පච්චත්තං වේදිතබ්බ. මේ ධර්මයේ කරුණු ටික ඔක්කොම අතන තියෙනවා. ඒහි පස්සේක ධර්මයක් මේක. ඒක තමයි මේ දුක්ඛේ ඥානං තමයි තාම කතා කරන්නේ. දුක්ඛේ ඥානය තියෙනවද? පංච උපාදානස්කන්ධය දුකයි කියනවා. අපට ඒ ඥානෙ තියෙනවා. පංච උපාදානස්කන්ධය දුකයි කියලා අහලා තියෙනවා. අපි දැකලා තියෙනවා. ඥානං තිබුණාට පස්සන් කියන ගැල්ල නැහැ. නැහැ. තමන් පෙන්නේ පංච උපාදානස්කන්ධය හටගන්නකොට හටගන්නවා කියලා පැහැදිලිනේ නේද? දුකයි කියන එක තමයි පැහැදිලි නැත්තේ. දැන් අපිට පොදුවේ ගත්තොත් රූපයක් පිහිටනකොට දුක පිහිටියා කියලා අවබෝධයක් එනවා. ඕනම රූපයක් බලන්න නෑනේ. ඒ කියන්නේ ලෝකෙට අහු වුණාට ලෝකෙ බාරගත්තට දුක හටගත්තා කියලා කිසිම අවබෝධයක් නෑ. නේද? දහමට අනුව නම් ඒක වෙන්න ඕන නේද? ලෝකේ පවතින්නේ දුක මතයි කියලා තියෙනවා. නේද? මං කිය ලෝකේ ඇදිලා තියෙන රූප කොටනේ. නේද? එහෙනම් මේ අපි දකින දැක්මේ මොකද්ද අඩුව? නේද? මේ දුක පිළිබඳව ඥානය අපිට නැහැ. සත්‍ය ඥානය නැහැ තාම. අපි දුක නැති කරන්න හදනවා. ආ දුක ගැන අවබෝධි අඩු නෑ ඒක ඇති කරගන්න වෙනවා. නේද? ඔකට බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපය පිරිසිඳ දකින්න, ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නෑ කියලා දේශනා කරනවා. නේද? එහේ කියන එක පිරිසිඳ දකින්න චක්කායතන කියන එක. දැන් අපි මේ කරන භාවනා ටිකනේ ඔය දාලා බැලුවේ නේද? වතුරේ ඉන්න බල්ලටවත් ඇත්ත අවබෝධ වෙයිද කියලා? ඌට ඒ මට්ටමටවත් ඇත්ත අවබෝධ වෙන්නේ නැත්නම් අපිට මේ ලෝක උත්තර දර්ශනයක් ඇයිද ওই ටික කරලා? ওই විදිහට. පොඩි විවේකයක් ඕනද? අර ඉතුරු ටික හොඳට අහගන්න ඕනේ නිදිමත ඉඳ. හරිද? හරි. මේ තාම පෙන්වන්නේ අපි ඉන්න මට්ටම. නේද? අපි ඉන්නේ කොහෙද කියලා දැනගත්තොත් නේ එතනින් එහාට යන්න පුළුවන්. මම පොඩි විවේකයක් ඕන නම් ගන්න. 5-10ක් වතුර එකක් එහෙම බීලා ඉන්න ගියේ.